මෙලකට රවි කරුණානායක මන්තුමන ඔබතුමාන්ට විනාඩි 13ක කාලයක් තියෙනවා.
20ක් තියෙනවා.
විනාඩි 13ක් තමයි තියෙන්නේ.
එහෙම සේවෙන්න බෑ.
Honorable
presiding
member. Honorable මුලාසනේට තුරේ රත්නසිංහ මන්තුමාට මුලාසනේට.
Presiding the same English way.
Please continue.
Thank you, presiding officer. Thank you very much for giving me this opportunity to speak on this adjournment debate. This is a very sorry saga, but I'm very happy that I would like to contribute constructively in order to ensure the miscarriage of justice that seems to have happened on many issues are rectified. Honorable sir, you could see that this is a fight where the fight is over, but the battle is not. There is a continuous battle that is on with the officials, and I will explain as to why this goes on like this. It's a demonic central bank that is the height of all activities on this instance. 98% of the problems on and related to this issue is related to the central bank. The forensic report was a spin-off of the presidential commission that was set in motion, and owing to that fact, the forensic report was requested by the Presidential Commission, by the Cabinet of Ministers, by myself as a minister then, as well as to ensure that there is an independent probe into the various political aspersions that were casted upon many people. Now, the forensic report, for reasons best known to us, until the sagacity of the Speaker, we were able to ensure that this report was tabled. For reasons unknown as to why this forensic report was not tabled in Parliament is a mysterious question. The reason that was attributed and mentioned by the Central Bank was saying that this will be inhibiting certain actions that have got to be taken legally. But once the 10,800 pages that have been now tabled in Parliament, which is the custodian of the people's rights, you would see that it is nothing else but the suppression of the central bank officials and nobody else that was trying to be suppressed. This is the irony that is there. And I thought it is a bounden duty to come clean only on matters that are referred in the forensic report as a parliament member that can withstand any pressures that come within from the opposition or the government. But officials may not be having the same privilege and the privy. So as a result, I wouldn't want to burden any of them except what is already mentioned in the forensic report, and I'll substantiate with documentation. Now, sir, as I said very clearly, there are no politicians that have been mentioned in this, even though there are aspersions that have been casted. But the officials in the central bank, certain companies that are there, disgraced companies that are there, those companies have been withheld, and that was the reason why that the forensic report was not to be tabled out. Make a vivada vivada karnoana, make a patta kromativa, hey, make a haga in the puluang, make a mahabankwe, padwe in the puluang, hedging padwe billion, asuda, asuhayak, again a koti atada saisiak, natohot Greek bondeke koti namasi hattavak, natha Sri Lanka neke alabia koti atadahak. මේ වගේ නිරන්තරයෙන් මේ පත්‍ර ගහන්න ඕනේ. මගේ අවශ්‍යතාවය මේ අවස්ථාවේදී හිටපු මුදල් ඇමති වශයෙන් සහ හැම එක්කෙනාටම මේ සම්බන්ධයෙන් මේක මහින්ද රාජපක්ෂේ කාලේ තියෙන්න පුළුවන් මගේ කාලේ මංගල සමරුවේ කාලේ. නමුත් සැබෑ තත්ත්වය තමයි මෙතන යුද්ධයක් යාවට මේක සැබෑ සටන්කරුව වන්නේ ඒ මහ බැංකුවේ ඉන්න ඒ නිලධාරීන් සා ඒ අය ගනුදෙනු කරන කොම්පනිත් එක්ක කියන ප්‍රශ්න තමයි මට හෙළිදරව් කරන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා මම ඒක සාක්ෂාත් කරන්න තමයි මම කටයුතු කරන්නේ. දැන් මෙතන one of the most important things was there was a certain doubt that was created whether this was only at the whims and fancies of the central bank. I table here, sir, and with your permission, I would like it printed in the Hansard. As stated in the notice issued to the public on the 14th January 2019, on the progress of the procurement process to select audit firm. The forensic audit reports were conducted in 5 assignments, and as set in the terms of reference were finalised in consultation with the Auditor General and the Attorney General. So there is a general assumption being made that this was two companies selected which are world repute, KPMG and BDO were world repute, and selected with the concurrence of the Auditor General and the Attorney General. So there is no trying to escape on that basis. So it's a collective responsibility. So it gives validity to this. Now with that particular one, that we basically look at what is the role of the central bank. The two main objects of central bank is maintain economic and price stability, maintain financial system stability. Now make a samaga mulasana ruda mantitumani peninava meva eakaren tibbata nityanukulava kisi seth meka kriyatmaka vela nehe. මේ මහ බැංක තුලින් ගෝල්ඩන් කී ආයතන කඩා වැටලා තියෙනවා FNG ආයතන කඩා වැටලා තියෙනවා CIFL ආයතන කඩා වැටලා තියෙනවා Entrust Securities ETI Finance The Finance ස්වර්ණ මහල් ඒ වගේම ප්‍රමුඛ බැංකුව මේකේ බැංකු ගණනාවක් මේවා කරලා තියෙනවා දැන් ඒකෙත් ඇඟිලි දික් කරන්නේ දේශපාලඥයෝ මේ මහ බැංකුවේ අධීක්ෂණය කරන the protective element is in the central bank All of them, institutions, the supervisory role, the regulatory role is in the central bank. But when it falls and comes down, then it is the officials or the minister in charge. Until such time, it is the officials that run it. And this is the heinous crime that is there. So I would basically draw attention that this is the specific reason that I would like to highlight where the problem is. We have won a battle, but we have not won the war. This is a continuous process. The subtlety in the financial transactions are not known for very many people. It is well above them. And as a result, you are unable to determine the real forensic loss that is there. Now, with the best of ability, there has been an attempt that is there. And I respect that particular one. But what goes on, and the defences that come now, make sometimes a hilarious excuse. Then, ma'am, me avasthava upayogi karagannawa mulasana ruda mantrumani, pennanna ai me maha banku tamai, මේ සියලු දේම ආර්ථික විනාශකාරී වැඩපිළිවෙලකට ගෙනියන්නේ කියලා. දැන් කෝට් ඒ කියන්නේ 2.9 ට්‍රිලියන් බිලියන් 3900ක් තියාගෙන 2900ක් 3000ක් විතර තියාගෙන මේ සම්පූර්ණ අර්ථසාධක අරමුදල පාලනය කරන්නේ මහ බැංකුවෙන්. මේ රටේ සංචිත විදේශ සංචිත බිලියන් 7.8ක් පාලනය කරන්නේ මහ බැංකුව. බැංකුවල අවසර දෙනවා වහන්නද අරින්නද නැති කරන්නද ශාකාවක් ඇති කරන්නද බැංකුවල අධ්‍යක්ෂවරු ඇති කරන්නද නැති කරන්නද ඒ වයස් සීමා පනවලා තියෙන්නේ මේ හැම දෙනාම මුදල් ඇමති නෙමෙයි ජනාධිපති නෙමෙයි අගමැති නොවේ ඒ මහ බැංකුවේ ඉන්න අධ්‍යක්ෂවරු සමහරවිට මහ බැංකුවේ ගවර්නර් නෙමෙයි මේ වැඩේ කරන්නේ ඉන්න සාමාන්‍ය සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් මේක තමයි භයානකකාරී තත්ත්වය එතකොට එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් විදේශ විනිමය අනුපාතය ඇතිකරන එක ඊට පස්සේ රුපියලේ අගය ඇතිකරන එක එතකොට මනි ට්‍රාන්සැක්ෂන්ස් එක රටක ඉඳන් තව රටකට මුදල් හුවමාරු කිරීමේ වැඩ කටයුතු මේ සියලු දේම කරන්නේ ඒ මහ බැංකුව තුලින් එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුවත් එක්ක ඒ අය සමග සාකච්ඡා කරන්නේ නිල මට්ටමට වැඩ කටයුතු කරන්නේ ඒ මහ බැංකුවින් අය ඊට පස්සේ මොනිටරි ෆන්ක්ෂනේ මූල්‍ය කටයුත්ත ඇති කරන්නේ මේ මහ බැංකුවෙන් ඊට පස්සේ උකස් කරන දේවල් මේවා සම්බන්ධයෙන් වැඩ කටු සම්පූර්ණයෙන් කරන්නේ ඒ සම්බන්ධ මම මේකෙන් පෙන්වන්න හදන්නේ අද දේශපාලඥ මේක වැරදි පත්‍රයකට එනලා තියෙනවා මේක යම් විදියකින් අපේ පක්ෂයේ සමහරට අපේ පක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධ තෘප්තිය ලැබලා චරිත ඝාතනය කරන වැඩපිළිවෙළක් ගෙනිලා තියෙනවා අපේ විපක්ෂෝ හිටපු කණ්ඩායම මේක උපයෝගී කරලා උඹ අය මෙහෙම කියනවනම් මොනවද වෙන්නේ කියලා කියලා ඒකෙන් තෘප්තියක් අරගෙන විපක්ෂය ඉන්නවා ව්‍යවහාරික පරීක්ෂණයේ හෙළිදරව් වූ පසු මේකේ සම්පූර්ණයෙන්ම වෙනි මතයකට ගෙනිච්චේ දැන් ඒකේ සම්පූර්ණයෙන්ම 2002 සිට 2015 ඒක බර වැටලා තියෙන්නේ දැන් ඉන්න ආණ්ඩු පක්ෂයේ එවකට හිටපු ආණ්ඩු පක්ෂයේ සහ ඒ සම්බන්ධ කටයුතු කිරීම දැන් මේක සම්පූර්ණ වෙනස් වීමක් ඇති වෙලා තියෙන්නේ ඒ නිසා තමයි මේ මම මහ බැංකුවේ වටිනාකම පෙන්නන්නේ sending money is overseas dealing with other countries
financial විනාඩි 4ක් තියෙන්නේ
මට මිනිත්තු 10ක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් මේ ඔක්කොම සම්බන්ධයෙන් තියෙන මහ බැංකේ කටයුත්ත. හැබැයි මේ ආණ්ඩු වෙනස් වුණත් මහ බැංකේ නිලධාරීන් වෙනස් වෙන්නේ නැහැ. I wanted to මේ මම මේක වගකීමක් සහිතව කියන්නේ මේ බයනක රාක්ෂයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙල තුලින් මේ අද බොහොම සුදුන වගේ එදා වැඩ කරපු මහ බැංකුවේ ඉන්න අය පිටස්සර ගිහිල්ලා ලියුම් ලියන පත්‍ර ලියනවා නමුත් ඒගොල්ලොන්ගේ තියෙන වැඩ ක්‍රියාව අද මේ බෝහාරික පරීක්ෂණය තුලින් හෙළිදරව් වෙලා තිබෙනවා ඒ විතරක් නෙමෙයි මුදල් ඇමති වශයෙන් කටයුතු කරන්න ඕන අපිට ඕන නම් පොලිය අනුපාතය අඩු කරන්න අපිට කිසිසේත්ම අවස්ථාවක් තිබෙන්නේ නැහැ අපිට අවශ්‍ය වුණේ මේ එක පොලිය අනුපාතයක් අඩු කරන්න රටේ ආර්ථිකයට ලොකු උදව්වක් ඇති වෙනවා මේක තමයි දා කරන්න අවශ්‍යතාවයක් තිබ්බේ නමුත් අපේ වමනාවට වැඩි ඉෂ්ට කළා රජයේ නිලධාරි මහබැංකුවේ නිලධාරීන් කටයුතු කරගෙන ගියා මේ නිසා තමයි මේක සැබෑ පවර එක තියෙන්නේ මුදල් ඇමති නෙමෙයි මේ මහ බැංකුවේ අධිපතිතුමා ඒගොල්ලන්ගේ නිලධාරි මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් තමයි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් එක තියෙනවා කියන්න පුළුවන් ඔව් ක්‍රිෂාන්ත පෙරේරා එදා හිටියා මහ බැංකුවේ මොනිටර් ඔතොරිටි එකේ හැබැයි එතුමා වැඩ කරන්නේ එතන කැපිටල් ලයන්ස් එකේ ඉන්න සිරොන් ටී සර්විසස් එකේ ඉන්න චෙයාර්මන් වටේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා ඒ සම්බන්ධයෙන් හෙළිදරව් වෙලා නැහැ මොකුත් අසීස් කියන මහ බැංකු නිලධාරි පබ්ලික් ඩෙට් ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා මේ බෝහාරික පරීක්ෂණේ තියෙන කොහෙද මොනවද කරලා තියෙන්නේ ඒව ගැන මුකුත් නැහැ ඒ විතරක් නෙමෙයි ඒක හෙළිදරව් වුණාට මහ බැංකුවේ ඉන්ද්‍රජිත් කුමාරසාමි එදා හිටලා ඉන්න මහ බැංකු නිලධාරීන් නිකරුණේ ගෙදරවල තියෙන කට්ටිය ප්‍රමාණයක් ඉන්නවා බොහොම වැදගත් සමරසිරි වගේ පුද්ගලයන් මහ බැංකුවේ මහත් සේවයක් ඉෂ්ට කළා නමුත් ඊරිස්සව නිසා මේ රටේ තියෙන ලොකුම හෙනේ තමයි වැඩ කරන එකට ගහන එක. නිකම් බලාගෙන ඉන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන්නේ නැතුව ඉන්නකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩ කරන එකට ගහන එක තමයි ලංකාවේ තියෙන ලොකුම සිරිත. ඒක සම්බන්ධයෙන් මේ කට්ටිය දැන් මේ සම්බන්ධයෙන් බොහෝ පරීක්ෂණේ තියෙනවා. මෙන්න අසීස් කියන පුද්ගලයා අසීම් කියන පුද්ගලයාගේ කම්පියුටර් එකෙන් එයාගේ නෝනාට එවනවා. කොහෙද වැඩ කරන්නේ කැපිටල් ලෑන්ඩ්. නද ඩිස්ග්‍රේස් කම්පැනි that is been mentioned here. ඒ හම් සම්බන්ධයෙන් අද පෙබරවාරි මාසේ 12 වෙනිදා පෙබරවාරි මාසේ 12 වෙනිදා 2020 මේ තියෙන ට්‍රෙෂරි බිල් නිකුත් කිරීමේ නමත් එක්ක තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුකුත් කළා නැහැ ඉන්ද්‍රජිත් කුමාරසාමි හෝ දැන් ඉන්න මහ බැංකුවේ අධිපති. ඇයි ඒ ප්‍රශ්නේ අහන්නේ නැත්තේ අපි අහනවා. ඒ වගේම තමයි මේ කැපිටල් ලෑන් සම්බන්ධයෙන් දැන් අනිත් අයට තහනම් කරලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මං තර්ක විතර්ක කරන්නේ තහනම් කර. ඇයි මේ අය තහනම් කරන්නේ නැත්තේ? නම් කළා තියෙනවා. මෙන්න මෙහෙම කළා තියෙනවා කියලා. These are 10th primary dealers. Why is it that only selected? I'm not going to mention of people who have been. I'm asking why they have not been, the others have been and the same treatment given. Steffi Fulham, the front office, AK Winna Khattiya. ඒ සම්බන්ධයෙන් මුකුත් කළා නැහැ. මම මෙතන වාර්තා කරනවා, මම සභාගත කරනවා, ඒක print කරන්න. කොතරම් primary bond issue කරලා තියෙනවද? secondary market issue කරලා තියෙනවද කියලා මම මේක තුලින් මේව කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී උත්තර දෙනවා කණික හේරත් මන්තුමාට කිව්වා මේ ගත්තෙත් වික්‍රිත රජය ආයතන දෙකක් තුලින් ඒ නිසා පාඩුවක් නැහැ කියලා. නෑ අහිංසක වැඩ කරන සේවක පිරිසගේ අර්ථසාධක අරමුදද? ඒ අයට 100ට 15ක් ගන්න පුළුවන් අවස්ථාවේදී නෑ රජයේ පොලිය අනුපාතය අඩු කරන්න ඕනේ කියලා මෙතන හතක් දීලා තව පැත්තෙන් හතමාරක් දුන්නාම 100ට 5ක 6ක අලාභය දරන්නේ ඒ වැඩ කරන සේවක පිරිසයි. ඉතින් ඒ සම්බන්ධයෙන් කිසිසේත්ම කියන්න බෑ සාධාරණීකරණයක් වශයෙන් මේක තමයි තියෙන්නේ. මේ නිසා ඔනරබල් presiding member, I basically initiated on the 25th of November 2016, where I saw the heinous crimes committed by the central bank, the demonic powers that were
there.
I'll take just 3 to 4 minutes. We are being the finance minister. I need to just clarify that, and we'll ensure that it rectified from this side. I am tabling, because of the lack of time, I'm tabling the documents to show that I propose with the cabinet ministers and with everybody to ensure that we correct the errors that have been committed and the too much powers that are vested in certain people. So I table under Annex 1 the things that are there. Furthermore, certain things that have been there in the official that are there, I'm tabling this document as Annex 2, so that you basically be able to take Annex 2 and Annex 1. Then, sir, you could basically see here, Nanak Karadeh's report in the forensic report, we noted various offers have been issued with cause avoidable loss to the central bank. Ratnayaka, there has been public debt department, Seniratna, certain things that are there. Dr. Asim, we noted various offers issued to cause avoidable loss to central bank, and during the tenure there were deviation from the laws, policies, guidelines. Then, just 2 minutes more.
No.
Mrs. Muthugala, we noted various offers that issued to cause avoidable loss that was there. We'll ensure that is given from our side. The W. Fernando, there was areas in the front office, there were losses that were made on direct placements, not known. Sirivodhana, these are people who are in high office now. We noted various offers issued which caused avoidable loss. Dheera Singha, now this information was not given in the commercial bank information related activity. These were direct placements that were there. Just a minute more. Premaratna, that was there. Then you basically go on to Vijayavodhana. Today, the godfather of all bonds that are issued. He basically is the one who opened the subject matter on the 8th of January 2008 to ensure that private placement go on. And that was not rectified thereafter. Then Dheera Singha, I'm sorry, Mr. Nandalal Veerasingha, he basically had the EPF loss was there.
Karun,
then you basically have the loss that was created by more than 4,000 million that has been mentioned.
Karu. ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මම හිතන්නේ මම ගරු රවි කරුණානායක මහත්මයාගේ කතාවෙන් පස්සෙම කතාවක ලැබීම පිළිබඳව ස්තුතියන්ත වෙනවා විශේෂයෙන් ඕආරික වාර්තා පිළිබඳව ගරු රවි කරුණානායක මහත්මයා කතා කරද්දී මේ මා බැංකුවේ නිලධාරී මාතුරුන්ගේ අඩුපාඩු එතුමන්ලා විසින් කරන මේ ආර්ථිකය ඝාතනය කිරීම වගේ ක්‍රියාවක් තමයි එතුමා කීකීමට මම හිතන්නේ උත්සාහවන්ත වුණේ විශේෂයෙන් එතුමා පෙන්නලා දුන්නා පෞගිය කාලය තුල මේ නිලධාරී වාදය කරපු පාඩුව නිසා රටට විශාල පාඩුවක් වුණා කියන එක. ඉතින් මට කියන්න තියෙන්නේ නිලධාරීන්ට විතරක් ඇඟිල්ල දික් කරලා ඒකෙන් ප්‍රධාන බලධාරීන්ට බේරලා යන්න බෑ. විශේෂයෙන් මහ බැංකු අධිපතිතුමාට අපි මේ අද කතා කරන ප්‍රශ්නගත 2015 විශේෂයෙන් මහ බැංකු මාදවල් මංකොල්ලේ පිළිබඳව කතා කරද්දී අර්ජුන මහේන්ද්‍රන්න අර්ජුන ඇලෝසියස් අයින් කරලා අපිට කතා කරන්න බෑ. කසුන් පලිසේනව අපිට අයින් කරලා කතා කරන්න බෑ. මොකද අර්ජුන මහේන්ද්‍රන් තමයි මේ බැඳුම් කර වංචාව සම්බන්ධව ඉන්න ප්‍රධාන චූදිතයා. ඉතින් මම එක්සත් ජාතික පක්ෂයෙන් ආනවා අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙනල්ලා දෙන්නේ කවදද කියලා. කාට හරි පුළුවන් නම් උත්තරයක් දෙන්න. මොකද ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ විශාල සාතිකයක් දුන්නා. නිමල් සිරිපාල සිල්ව ඇමතුමා ඇව්වා අර්ජුන මහේන්ද්‍රන් රටින් පැනලා ගියා කියලා. එතකොට කිව්වා නෑ අර්ජුන මහේන්ද්‍රන් ගියේ විවාහයකට කියලා. එතුමා පිළිබඳව විශාලම සාතිකය දුන්නේ ගරු අගමැතිතුමා. එක්සත් ජාතික පක්ෂයට නායකත්වයේ දුන්නු ගරු අගමැතිතුමා. එනිසා එක්සත් ජාතික පක්ෂේ ගරු මන්ත්‍රීවරු ඉන්නවා. වයිතාමත් පෑදිලි වානෝ අර්ජුන මහේන්ද්‍රන්ව කවදාද ගේන්නේ කියලා. මොකද අද කතා කරපු එක්සත් ජාතික පක්ෂේ ලක්ෂ්මන් කිරියල් ඇමතුමා, චම්පික රණවක ඇමතුමා, ඊළඟට ගරු රවි කරුණායක ඇමතුමා මේ සියලු දෙනා පිළිගත්තා මා බැංකු මාදවල් මංකොල්ලේ වංචාවක් කියලා. මේ රටට විශාල පාඩුවක් සිදු වෙලා තියෙනවා කියලා. එබැනම් අපි ආන්නේ එක්සත් ජාතික පක්ෂෙන්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් අර්ජුන මහේන්ද්‍රන් කවදාද ලංකාවට ගේන්නේ කියන එක. විශේෂයෙන් අපි දැක්කා සුනිල් ලඳුන්නේත් මන්තුමා කතා කරද්දී මේ වාර්තා පිළිබඳව එතුමා කියන වීඩියෝ ආයතනය ගැන KPMG වාර්තා හොඳයි කියනවා. එතුමා කොහොමද මේ වාර්තා හොඳයි කියන්නේ? මහා බැංකු දැන් ගරු රවි කරුණායක ඇමතුමාම කිව්වා මේ මහා බැංකුවේ ඉන්න ඔක්කොම ටික සම්පූර්ණ වැරදි වැඩ කරලා තියෙන්නේ කියලා. හැබැයි ඒ අය තමයි මේ ආයතන වලට මේ වාර්තා වදන්න උපදෙස් දුන්නේ. ඒ අය තමයි ටෙන්ඩර් කෝල් කළේ. ඒ අය තමයි මග පෙන්වීම කළේ. එතකොට දැන් ඔර්ගන් කරන්න සම්බන්ධුනේ මේ නිලධාරී මාතුරු ටිකම ඔය කියන රවි කරුණායක මහත්තයා කියන විදියට. රවි කරුණායක මහත්තයා ඉතාමත් පැහැදිලිව කිව්වා මේ සියල්ලක් කරන්න මහ බැංකුවේ නිලධාරී උදව් කළා කියලා. එවනම් අපි ආනෝ මේ මහ බැංකුවේ ගරු රවි කරුණායක මහත්තයා කියන වාගේ මේ නිලධාරී සම්පූර්ණ වැරදි වැඩ කළා නම් මේ වාර්තාව අදන්නත් මහ බැංකුවේම නිර්දේශය ගත්තේ මහ බැංකුවේම සහයෝගය ගත්තේ අය කියලා. මොකද මේක ඉතාමත් අර කියන වාගේ ලබැදියා පිළිබඳව මෙතන ගැටලුවක් තියෙනවා. ඔරගම් කරපු අය, මංකොල්ල කාපු අය, වංචා කරපු අයම මණ්ඩලයක් දාලා වාර්තාවක් හදනවා තමුන්ව බේරෙන්න. මේකනේ ඉතින් එක පැත්තකින් අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු කිව්වා මේකේ වංචාවක් වෙලා තියෙනවා කියලා. අනේ පැත්තෙන් රවි කරුණායක මහත්තයා කිව්වා නිලධාරීතුමා මේ ඔක්කොම කරන්න කියලා. එමනම් අපිට ඉතාමත් පෑදිලිව පේන්න තියෙන්නේ ගරු සුනිල් අඳුරනේත්තේ මන්තුමාට අපිට කියන්න තියෙන්නේ. එතුමා මේ වාර්තාව හොඳයි කියන්නේ කොහමද? අගමැතිතුමා මේ වාර්තාවේ නිදොස් කොට නිදාස් කරලා තියෙන ඉන්නද? එහෙම නැත්නම් ඇමතිවරුන් මේ වාර්තාවේ නිදොස් කොට නිදාස් කරලා තියෙන ඉන්නද? එහෙම නැත්නම් එක්සත් ජාතිපක්ෂයේ සංවිධායකරුන්ට සල්ලි දුන්නා, ඒ සල්ලි ගැනීම පිළිබඳව මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වා දිරුම් පෙත්සන් දීලා දිනවා කියලා. ඒගොල්ලන්ව නිදාස් කිරීම පිළිබඳවද? ඒ නිසා මට පෑදිලෝ ගරු සුනිල් අඳුරනේත්තේ මන්තුමාගේ ගන්න වෙනවා. මේ වාර්තාව හොඳයි කියන්න බෑ. මේ වාර්තාවේ හොඳ නරක බලන්න වෙන්නේ මේ වාර්තාව අපි අධ්‍යයනය කිරීමෙන්. මේ වාර්තාව හරියට අධ්‍යයනය කරන්න ඕනේ පිළිබඳ අසල දැනුමක් තියන අය. මේක ඉතාමත් පෑදිලිව අපිට පේන්නේ ගරු රවි කරුණායක ඇමතිතුමා කිව්වාගේ මේ මුදල් හොරකම් කරපු නිලධාරි ටිකම මේ වාර්තාව අදපු නිසා අපිට සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. මේ අය මේක කළේ කොහොමද කියන එක. විශේෂයෙන් මම දැක්ක ගරු සමහර ඇමතිවරු කිව්වා මේ අර්ජුන මහේන්ද්‍රන්ට විරුද්ධව අඬන ගන්න සදාචාරම අයිතියකුත් නැහැ කියලා. මම දන්නේ නැහැ කොහොම කටින්ද වෙන මොකෙන්ද කතා කරන්නේ කියලා. විශේෂයෙන් අපි දැක්ක පෞගිය කාලය තුල එක රජයේ නිලධාරියෙක් ලක්ෂ දෙකක් හොරකම් කරපුවාම අවුරුදු 16ක් ඉරයරලා තිබ්බා. මිලියන 10000ක් හොරකම් කරපු අර්ජුන මහේන්ද්‍රන්ලා, අර්ජුන ඇලෝසියස්ලා, කසුම් පලියසේන්ලා, ඔය රවි කරුණායක ඇමතිතුමා කියපු ඔය නිලධාරි ටික මයි දැන් අවුරුදු කී දහක් ඉරේ අරින්න ඕනේද? අවුරුදු 5 එකම මිනිහෙක්ටවත් නඩුවක් දාලා නැහැ. ඒ ඒ ඒ අද ඇඟිල්ල දික් කරපු එතුමා හිටපු ආණ්ඩුවේම නිලධාරින්ට තමයි එතුමා ඇඟිල්ල දික් කළේ. එනිසා මම ගරු රවි කරුණායක මහත්තයන් ආනවා ඒ කාලේ එතුමාලට නඩු දාන්න දුන්නේ නැත්තේ කවුද කියන එක. එතුමාට මයි දැන් කියන්න අයිතියක් තියෙනවා මේ පාර්ලිමේන්තුව තුල. එනිසා ඒ වගේම විශේෂයෙන් මේ අර්ජුන මහේන්ද්‍රන් විශේෂයෙන් මිලියන 300ක් වෙළඳ පොළට ආයෝජනය කරලා දවස් ගන්නා පෑ ගන්නා අතුල මිලියන 4600ක් සුද්ධ ලාභයක් ගන්නවා. මේම සුද්ධ ලාභයක් ගන්න ලෝකේ කොහෙවත් බෑ. මේ සුද්ධ ලාභයක් මිලියන 300ක් ආයෝජනය කරලා මිලියන 4600ක 1500ක ප්‍රතිශතයක් වැඩි වීමෙන් සුද්ධ ලාභයක් ගන්නවා. එනිසා මේක තනිකර හොරකමක්. එමනම් ලක්ෂ දෙකක් හොරකම් කරලා අවුරුදු 16ක් ඉරේ ඇරියානම් මිලියන 4600ක් එක වංචාවෙන් හොරකම් කරපු අර්ජුන මහේන්ද්‍රන් ඇතුළේ කණ්ඩායම ඉතා ඉක්මනින් ලංකාවට ගෙනල්ලා එක්සත් ජාතිපක්ෂයෙන් අපි වැඳලා ඉල්ලනවා. එක්සත් ජාතිපක්ෂයේ 100%ක් විශ්වාස කරලා තමයි අර්ජුන මහේන්ද්‍රන්ව පත් කළේ. මොකද එතුමාට ශ්‍රී ලංකාව පුරෛසිභාවයක් නැහැ. එතුමාට ශ්‍රී ලංකා පුරෛසිභාවය පිළිබඳව ඉටපු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල් ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. ප්‍රශ්න කරපුවාම ගරු අගමැතිතුමා එතුමාට පොරොන්දු වුණා, එතුමා වග කියනවා කියලා. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව පිටු ගණන් ලිව්වා සමහර අය. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව එතුමා වංචාවක් කරලා නැහැ කියන එක සමහර ටීවී ඩිබේට් වල කියලා කිව්වා. හැබැයි අද එක්සත් ජාතිපක්ෂයම පිළිගත්තා මේ අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලෙත් බිලියන 10ක වංචාවක් කියලා තියෙනවා කියලා. එනිසා මෙම පාඩුව විශේෂයෙන් අවුරුදු 5කට පස්සේ බැඳුම් කර හොරකමක් සිදු වුණා කියන එක පිළිගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම අපි පෑදිලියෝ කියනවා මේ සියලු දෙනාට විරුද්ධව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක ඒද, ඒක බීද, ඒක පක්ෂේ කොළද, පක්ෂේ නිල්ද කියන එක අපිට අදාළ නැහැ. එනිසා අපි පෑදිලියෝ මේ ගරු සභාවට කියනවා ඒකම මෙතනදී පෑදිලියෝම කිව්වා අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් වෙලා තියෙනවා කියලා. මං ගරු UNP ගේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා 2010 ඉඳලා 2018 කාලය තුල අර්ථ සාධක වලට බැඳිලා තිබ්බ සෑම ඒ මුදල් වලටම ලැබිලා තියෙන පොලී අනුපාතය තමුන්නාන්සලා බැලුවොත් 2010 12.5, 2011 11.5, 2012 11.5, 2013 11, 2014 10.5, සාමාන්‍ය වැඩිීමේ පොලී ප්‍රතිශතය 11.4යි. එතකොට බලන්න තමුන්නාන්සලා 2015 ඉඳලා 2019 මේ දක්වා කාලේ කීයද වැඩි වෙලා තියෙන්නේ? 10.5 2015 දී, 2016 වර්ෂයේ 10.5, 2017 වර්ෂයේ 10.5, 2018 දී 9.5. සාමාන්‍යයෙන් ගත්තම ප්‍රතිශතය 10.2ක්. හැබැයි මේක සිදුවෙන්නේ නිකම්ම නෙමෙයි. අපේ කාලේ ක්‍රමක්‍රමයෙන් රටේ පොලී අනුපාතය අඩු වෙනවා. හැබැයි එක්සත් ජාතිපක්ෂ කාලේ ක්‍රමක්‍රමයෙන් පොලී අනුපාතය වැඩි වෙද්දිත් අර්ධ සාධකයේ සමාජිකයන්ට ලැබෙන ආදායම අඩු වෙලා තියෙනවා. පෑදිලිවම ආදායම අඩු වෙලා තියෙනවා අර්ධ සාධක අරමුදලේ ඒ සමාජිකයන්ට ලැබෙන ආදායම 2015 ඉඳලා 2019 දක්වා කාලය තුල ඕනම කෙනෙක් එක්ක මේ පිළිබඳ විවාදයට එන්න මං ලෑස්ති. ඊළඟට කිව්වා බේස් ප්‍රයිස් එක ගැන කතා කළා. මං ඒක ගැනත් කතා කරන්න. දැන් BDO පාදක කරන බේස් ප්‍රයිස් එක වඩා වැඩි මිදල් සිදු කරන නිකුතු ගැන කතා කළා. අඩු මිදල් නිකුතු ගැන කතා. හැබැයි මේගොල්ලෝ මේ සභාවේ කතා කළේ බේස් ප්‍රයිස් එකට වඩා අඩු මිලකට සිදු කරන නිකුතු පිළිබඳව විතරයි. සාමාන්‍ය ඕනම ව්‍යාපාරයක් කරද්දී ලාභ පාඩු බලන ක්‍රමවේදයක් තියෙනවා. පාඩුව විතරක් බලන්නේ නැහැ. ලාභෙත් බලන්න ඕනේ. ලාභේ පාඩුවේ දෙකම බලලා තමයි ඒ ව්‍යාපාරයේ ලාභද පාඩුද කියන එක බලන්නේ. හැබැයි මේ අනුව ඉතාමත් පැහැදිලිව තියෙනවා.
තව විනාඩි 3ක් තියෙන්නේ.
මට ගරු මේ පියල්නි ශාන්තමන්තුමාගේ තියෙනවා. සුසන්ත පුංචිනලේ අමතුමාගේ. එනිසා මේ අනුව ගරු මුලසුන ඔබට සභාපතිතුමනි මේ අනුව ගණුදෙනු 2783කින් බිලියන 28ක් ලාභේලා තිනවා. එනිසා මේක බලන්න ඕනේ. දැන් මේක ලඟු කරන්න යනවා 2015කට ඉස්සලා අලාභයක් වුණා කියලා. හරි අපි කියමුකෝ අලාභයක් වුණා කියලා. අර අලාභයක් වෙලා නම් ඒ වංචාවක් සිදු වෙලා නම් ඒක යන්න ඕනේ ඒ හිටපු නිලධාරි මහත්තුරුන්ටනේ. එහෙම කාටවත් ගිහිල්ලා නැහැ. එහෙම කාටවත් සතයක් ගිහිල්ලා නැහැ. මේ වார்த்தාවේ පැහැදිලිවම කියනවා සමහර තැන්වල අලාභ වුණත් ඒ අලාභය ගිහිල්ලා තියෙන රාජ්‍ය බැංකු වලට, ලංකා බැංකුවට, මහජන බැංකුවට, මේවත් ජනතාවගේ බැංකු, මේවා රජයේ බැංකු. හැබැයි 2000 මම ඉතාමත් පැහැදිලිව මේ සභාවේ කියනවා අඬගාලා කියනවා 2000 ඒ 15ට ඉස්සලා කාලය තුල සතපාක මුදලක් කාටත් ඒ හිටපු නිලධාරි මහතුන්ට අතයටින් හෝ වංචාවෙන් ලැබිලා නැහැ කියලා මේ වார்த்தාවේ ඔප්පු වෙලා තියෙනවා. මේ වார்த்தාව ඉතාමත් පැහැදිලි ඔප්පු කරලා තියෙනවා. කිසිම රුපියලක් පෞද්ගලික ආයතනයට හෝ පෞද්ගලික මුදල පෞද්ගලිකයන්ට අතර ගිහිල්ලා නැහැ කියලා. හැබැයි මේ වார்த்தාවේ ඔප්පු කරන්නේ මොකද්ද? අර්ජුන මහේන්ද්‍රන්ට බිලියන 10කට වඩා ලාභයක් ගත්තා කියලා. එතකොට ඒ ගනුදෙනුවයි මේ ගනුදෙනුවයි දෙකක්. ඒ ගනුදෙනුව කරපු විදියයි මේ ගනුදෙනුව කරපු විදියයි දෙකක්. මේ ගනුදෙනුවේ පෑදිලේම ලාභය ලැබිලා තියෙන්නේ අර්ථසාධක කරුණු වලට යම් කිසි පාඩුවක් ඇද්දි මහජන බැංකුවට, ජාතික ඉදිරිමේ බැංකුවට, එහෙම නැත්නම් ලංකා බැංකුවට. හැබැයි අරගේ පාඩුව රජයට පාඩුවක් කියලා තියෙද්දි කාටද කියලා තියෙන්නේ? අර්ජුන මහේන්ද්‍රන්ලට, ඇලෝසියස්ලට, පසුම් පලියසේන්ලට, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුන්ට සල්ලි බෙදුවා. ඉතින් ඒ නිසා මේ ගනුදෙනු 2010-15 කාලය තුල බැලුවොත් සතපාක් වංචාවක් සිදු වෙලා නැහැ කියන එක මේ පාර්ලිමේන්තුවට අපිට කියන්න පුළුවන්. සතපාක් වංචා කළා ඒ කාලේ ඉඳපු නිලධාරිතුමාලා. විශේෂයෙන් කියන්න ඕනේ අපි ආණ්ඩුව දෙද්දී රටේ ආර්ථිකය ගැන තමුන්නාන්සලාට කියන්න ඕනේ. ආර්ථික වර්ධනයේ දශම අපි ආර්ථික වර්ධනයේ 4% ගෙනාවා. යාපාන ආණ්ඩුවේ ආර්ථික වර්ධන වේගයේ අන්තිම කාලේ 1.6%යි. රුපියලේ අගය 131කට තිබ්බේ යාපාන්ලේ අවසාන දෙදී 182යි. විශේෂයෙන් රාජ්‍ය ණය ඩොලර් බිලියන 42යි තිබ්බේ. හැබැයි 54 දක්වා ගෙනාවා. ඊළඟට කියන්න ඕනේ තරුණ සේවා විමුක්තිය 116යි තිබ්බේ 122 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ නිසා කොටස් වෙළඳපොළ ආසියාවේ 100ක් තිබ්බේ එක 140යි 108 දක්වා ගෙනාවා. ඒ වගේම ආනයන අපනයන පරතරය 11ට තිබ්බ එක 15ට ගෙන. ඒ නිසා මේ ආර්ථිකය ගැන පෞගිය යාපාල ආණ්ඩුවට කතා කරන්න බෑ. ආර්ථිකයේ සියලුම සංඛ්‍යා ලේඛන කඩාවැට්ටුවා. ජනතාව කබලෙන් ලිපට දැම්මා. ඒ නිසා තමයි මේ රටේ ජනතාව 89 ලක්ෂයක් යාපාල රජයේ ගෙදරින් ඉන්න ඡන්දෙ දුන්නේ. යාපාල රජය හොඳට කළා නම් ලෝකයේ ආර්ථිකයේ අනෙකුත් දර්ශකවලට සාපේක්ෂව ලංකාවේ ආර්ථික දර්ශකයට සාපේක්ෂව එන්න උඩට එන්න ඕනේ. මොකද්ද උනේ? ආර්ථික වර්ධනය වේගය කඩාගෙන වැටුණා. මිනිසුන්ගේ ජීවත් වෙන්න විදියක් නැතෝ ගියා. ඒ ආර්ථිකයේ කඩා වට්ටපු වැටිල්ල මයි දැන් අපිට ගොඩ ගන්නත්, අතිගරු ජනාධිපතිතුමාට ගොඩ ගන්නත් තව ටික කාලයක් යයි. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඉතාමත් පැහැදිලිව රජයේ තීන්දුව විශේෂයෙන් යාපාන ආණ්ඩුව ඇවිල්ලා මයි දැන් ආපු ගමන් කෙලින්ම මා බැංකුවට කෙලලා මුළු ආර්ථිකයම අනිත් පැත්තට ඇරෙව්වා. බලන්න ණය සීමාව කොච්චර වැඩි කළාද කියලා. පොලි අනුපාතය 2.5කින් වැඩි කිරීම තුළ අපේ රට විසින් විදේශයට ගෙවන්න ඕන මුදල රටේ උද්ධමනය වැඩි වීම නිසා, ඩොලර් එක වැඩි වීම නිසා බිලියන කීයක් ගෙවන්න උනාද? රටේ දේශීය බැංකුවලින් ණය අරන් තිබ්බා. ඒ ණය අරන් තිබ්බේ 6.6ට, එහෙම නැත්නම් 8ට. ඒක 12 දශම දක්වා වැඩි වුණා.
කීයක් මිනිසුන්ගේ සල්ලි ගෙවන්න වුණාද? ඒ නිසා තමයි යාපාන ආණ්ඩුව ඇවිල්ලා ආදායම 100%ක් බදු ගාලා වැඩි කළා. ඒ ආදායම ප්‍රමාණවත් නැහැ. මේ විදේශ රටවලට ණය ගෙවන්න හරි ලංකාවේ ආණ්ඩ ලංකාවේ බැංකුවලට ණය ගෙවන්න. ඒ නිසා තමයි අපි තාමත් පෑදලිය කියන්නේ මහා බැංකු මහා දවල් මංකොල්ලය නිසා මේ රට ආපහු කිසිම නායකයෙක්ට ගොඩ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිනවා. මේක අවිවාදයෙන් තමුන්නාන්සලා අපි සියලු දෙනා පිළිගන්න ඕනේ. රවි කරුණානායක මහත්තයාත් ඒක කිව්වා. රවි කරුණානායක මහත්තයා නොකිය කිව්වා ඒක. එනිසා අපි ස්තුතියන් දෙනවා කරු රවි කරුණානායක මහත්තයා. ඉතාමත් දේශපාලන කතාවක් නැතු ඉතාමත් හොඳ කතාවක් කළා. එනිසා අපි සියලු දෙනා එකතු වෙලා අපි කියන්නේ කවුරු හොරකම් කළත් හොරකම හොරකමයි. කවුරු මංකොල්ල කෑවත් මංකොල්ලේ මංකොල්ලේ අපි කියනවා මංකොල්ලේ මංකොල්ල කෑමක් කියන එක. ඒ නිසා මේ සියලු දෙනාට විරුද්ධව රුපියලක් හරි වංචා කරපු අයට විරුද්ධව රුපියලක් 7ක් හරි හොරාන් කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක අපි මේ සභාව ඉදිරියේ පෙන්වලා දෙන්න ඕනේ. ඒ වගේම මේ ඕවාරික වார்த்தාව කමිටු මේ කට්ටිය ගැන කතා කරන්නේ නැහැ. මම ඊට වඩා විශේෂයෙන් අවසාන වශයෙන් නීතිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. දැන් නීතිපතිතුමාට සම්පූර්ණ වார்த்தාව ලැබිලා තියෙනවා. මේ වார்த்தාව අනුව අර සුනිල් අඳුන් නැති මන්තුමා යෝජනා කරපු විදියට හරි මේ වැරදි කරපු සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ වැරදි කරපු අයට දඬුවම් කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් විශේෂයෙන් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙනුත් අපි ඉල්ලනවා මේ වැරදි කරපු මේ මාමා මේ සුදුපත් සුදු කරපටි ඔරුගෙන තීන්දුවක් අරගෙන මේ රටේ ජනතාවට සාධාරණ ඉටු කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නියන්නේ විරාජ ස්තුතියි.
ස්තුතියි. ඔන්රබල් අශෝක් අබේසිංහ
මන්ත්‍රී උලාසන රට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඔවහාරික විගණන වාර්තාව ආවට පස්සේ දැන්ට වර්තමාන ආණ්ඩු පක්ෂය කොපමණ කලබල වෙලාද කියලා මේ කතාවලින් අපිට තේරෙනවා. මම කෝප් කබිනු සමාජිකයෙක් විදිහට වගකීමෙන් කියනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තමා කෝප් කමිටුවේදී මෙම මේ සඳහා ඕහාරික විගණනයක් කළ යුතුයි කියලා ඉල්ලා සිටී. විශේෂයෙන්ම මෙම ඒවකට හිටිය විපක්ෂය අපිට හැම වෙලාවෙම කිව්වේ මහා දවල් මහා බැංකුව මං කොල්ල කාලා කියලා. හැබැයි මේ ඕහාරික විපක්ෂයේම ඉල්ලපු ඒවකට හිටිය විපක්ෂයේම ඉල්ලපු ඕහාරික වාර්තාව එළියට දැක්කට පස්සේ අපිට තේරෙනවා මහදවල් විතරක් නෙමෙයි දිවයරය නොබලා 2005 සිට 2015 දක්වා මහා බැංකුව මංකොල්ල කාලා තියෙනවා කියලා. ඒක මේ විගණන ව්‍යවහාරික විගණන වාර්තාවේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වාර්තාවේ තියෙනවා එක ස්ථානයක පවුල් ගහක් පිළිබඳව. ඒ පවුල් ගහ පිළිබඳව තියෙන එකේ තියෙනවා Family Tree of Ajit Nawat Kabral Term 2006 to 2015 and their relationships associated. මෙන්න මේ වார்த்தාව මේකේ තියෙනවා. මේකේ තියෙනවා primary dealers-ලා, ඒ කියන්නේ මහා බැංකුවට ණය දෙන ආයතන 18 තුල මෙම අජිත් නිවට් කප්‍රාල් මැතිතුමාගේ පවුලේ සමාජිකයින් 10 දෙනෙක් සිටින ආකාරය. ඒක 2013 අර්ජුන ඇලෝෂියස් මැතිතුමාගේ perpetual trustees ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වරියක් ලෙස මෙම අජිත් නිවට් කබ්‍රාල් මහා බැංකු අධිපතිවරයාගේ සහෝදරිය ඉඳලා තියෙනවා. ඒක මේ අයින් වෙලා තියෙන 2015. එතකොට මේ මහා බැංකු අධිපතිවරයාගේ සහෝදරියක් සිටින ආයතනයකට කොහමද මහා බැංකුවට ණය ලබා දීම සඳහා මෙම බැඳුම් කරතොල ගණදුණු ගන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා ගැන කිව්වා දැන් එතුමා ලංකාවේ නැහැ. ආණ්ඩුවට පුළුවන් ගෙන්න ගන්න. හැබැයි දැන් ලංකාවේ ඉන්නවා ඊට වැඩිය හොරෙක්. කවුද? හිටපු මහා බැංකු අධිපතිවරයා. හිටපු මහා බැංකු අධිපතිවරයා ගේ ඒ කාලේ 2005 සිට 2015 අතර කාලය තුල දැනට මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ බිලියන 10.4කට වැඩි ප්‍රමාණයක් රජයට පාඩු වෙලා තියෙනවා කියලා දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේක කවුද අය කරගන්නේ? ඇයි එහෙමනම් අර්ජුන මහේන්ද්‍රන් ගේනකම් අපිට 2005 සිට 2015 දක්වා මේ ගැන ක්‍රියා කරන්න වැඩ කරන්න බැරි අත්අඩංගුවට අරන් මේ ගැන දැන් වාර්තාවේ තියෙද්දි දැන් තමා කලබල වෙලා අර භූමිතෙල් ගෑවුණු ගැරන්ඩිය වගේ දැන් කෑ ගහන්න පටන් ගන්න තියෙන්නේ මේ වார்த்தාව කිසිසේත්ම ඒගොල්ලෝ කියනවා දැන් වටිනා නැති ලියවිල්ලක් කියලා වටිනා නැති ලියවිල්ලක් හැබැයි මේ වටිනා නැති ලියවිල්ල කියන්න හේතුව මොකද ඒගොල්ලන්ගේ ගාන වැඩි නිසා අපේ කාලේ අපි කියන්නේ මේක වැරද්දක් කියලා නැහැ කියලා වැරද්ද අඩක් වෙලා තියෙනවා අපි කියලා දෙන ඒ වගේ කයට දඩුවන් දෙන්න ඕනේ නමුත් අනිව දැන් මේ කාලේ අපේ කාලේ තිබුණ මිලියන 630 ඒ කියන්නේ කෝටි 63ක් 64ක් දැන් මේක කෝටි 1000 ගානකට වඩා වැඩි වංචාවක් වෙලා තියෙනවා මේක කරලා තියෙන්නේ බැඳුම් කරහා බොඩ්සලින් විතරක් නෙමෙයි බිල්පත් වලින් නෙමෙයි භාණ්ඩාගාර සේවක අර්ථසාධක අරමුදල සේවක අර්ථසාධක අරමුදල සැලසුම් සහගත ලෙස ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල සැලසුම් සහගත ලෙස වංචා කරලා තියෙනවා මහදවල් මංකොල්ල කරලා තියෙනවා මේක අපිට දීර්ඝව කතා කරන්න විනාඩි 7ෙන් 8ෙන් මේවා කතා කරන්න බෑ හැබැයි මම මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ මේ සභාවට දැනුවත් කරන්න කැමති මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට 2016 කෝප් කමිටු වාර්තාව මල් ළඟ තියෙනවා මේවා මොනවද හොරකම් කියලා මේවා මොනවද රජයට පාඩු කිරීම කියලා මෙන්න මේ වාර්තා බලපුවම තියෙනවා මේ වාර්තාව එක වාර්තාවක් තියෙනවා මහ බැංකුව හිටපු මුදල් ඇමතිවරයා 2015ට පෙර පැවති රජේ 2015ට පෙර පැවති රජේ අපේ රජේ එන්නේ ඉස්සෙල්ලා රජේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා ලෙස ගත් තීන්දුවක් නිසා ලංකාවේ මහ බැංකුව පළවෙනි වතාවට කෝටි 7160ක් පාඩු වුණේ කෙසේද කියලා කෝටි 7160ට පොඩි ගාණක් නෙමෙයි බිලියන 70.6ක් මේ තියෙන 2005 සිට 2015 16 දක්වා තියෙන සමස්ත මහ බැංකුවේ බැඳුම් කර වංචාව කියලා කියන එක බිලියන 20ක් පමණ බිලියන 20යි මේ අවුරුදු තුනක් තුළ බිලියන 70.6ක් මහ බැංකුවට පාඩු කරලා තියෙනවා ඒ කෙසේද පාඩු කරලා තියෙන්නේ ඒ වෙලාවේ රජයට මුදල් තිබුණේ නැහැ විදේශ මුදල් තිබුණේ නැහැ ඩොලර් තිබුණ නැති නිසා එතුමා මුදල් ඇමතිවරයා තීන්දුවක් ගත්තා ඕනෑම බැංකුවකට ඩොලර් ණයට ගන්න පුළුවන් ඒ ඩොලර් මහ බැංකුවේ ආයෝජනය කරන්න පුළුවන් භාණ්ඩාගාර බැඳුම් කරහා බිල්පත් ලෙස ඒ බැඳුම් කරහා බිල්පත් ලෙස මහ බැංකුවේ ආයෝජනය කරපුවා මේ ඩොලර් ඒ පුද්දල්ගේ ආයතන වල ගන්න ඒ මහ ඒක කල්පිරණ අවස්ථාවේ ඒ බැඳුම් කරයක් හෝ බිල්පතක් කල්පිරණ අවස්ථාවේදී ඩොලර් එකේ වෙනසක් වෙලා තිබුණා ඩොලර් එකේ ඒ වෙනස විනාඩි 3ක් තියෙනවා බැංකුව දරන්න ඕනේ කියලා විනාඩියක් දෙන්න සභාපතිතුමනි ඒ මහ බැංකුවේ පාඩුව නිසා 2013 මහ බැංකුවේ පාඩුව 2224 කෝටි 83 ලක්ෂ 12000යි 2014 මහ බැංකුවේ පාඩුව 3153 කෝටි 18 ලක්ෂ 94000යි 2015 පාඩුව මහ බැංකුවේ 1781 කෝටි 36 ලක්ෂ 62000යි එතකොට සමස්ත පාඩුව කෝටි 7160ක් මේ සමස්ත පාඩුවට කවුද වග කියන්නේ මහ බැංකුව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාඩුවක් බවට පැත්තුනේ 2015 ඉස්සෙල්ලා පෙර තිබිච්ච රජයේ මුදල් ඇමතිවරයා ගත්ත අන්තර්මාතික තීන්දුවක් නිසා. ඉතින් මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මෙතන මේ 2015 සිට බැහැ සිට මේ දක්වා කෝටි බිලියන 20ක් ගැන කතා කරනවා. බිලියන 71ක් පාඩු කර මේ කවුද? මේව කවුරුකින්ද අය කරගන්න ඕනේ? මේව කාගෙන්ද අය කරගන්න ඕනේ? මේ ගැන කතා මේකට වෙන විවාදයක් තියෙන්න ඕනේ. ඉතින් මේව ගැන කතා කරන්නේ නැහැ. මේ නිසා මහ බැංකුවේ අධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව 3 දෙනෙක් ගත්ත බ්‍රිතාන්‍යයෙන් උපදේශකවරයෝ. ඒ 3 දෙනාට ගෙවලා තියෙනවා බිලියන 139ක්. කෝටි 139ක් ගෙවලා තියෙනවා. 1.39 බිලියන්. එක්කෙනෙකුට මාසික පඩිය කෝටි 4යි. කෝටි 4ක මාසික වැටුපට 3 දෙනෙක් උපදේශකවරයන් තියෙනවා. මහ බැංකුවේ අධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව. කවුද මේවට වග කියන්නේ? මේවට වග කියන්නේ කවුද? ඉතින් මේ ගැන කතා කරන දැන් අර භූමිතෙල් ගාපු ගැරන්ඩිය වගේ මේ වගේ මේක ආවට පස්සේ කෑ ගහනවා. දැන් අතන උන ගන්නකො අජිත් නුවර් කබ්‍රල් අද ගන්න පුළුවන්. එතුමත්තාගේ හිටිය පවුලේ මේ ඉන්න 10 දෙනෙක් මේ නම් තියෙනවනේ. ඉතින් මේගොල්ලෝ කොච්චර දේවල් කරලා තියෙනවද? ඇයි ඒව කරන්නේ නැත්තේ? ඉතින් ඒ ගැන කතා කරන්න නැතුව දැන් මෙතන ඇවිල්ලා දැන් මේ රජයට අපේ විරුද්ධ පක්ෂයේ ඉන්න අපිට දැන් මඩ ගහනවා. දැන් මේක වෙලා විතරක් නෙමෙයි. දැන් ඊයේ පෙරේදා දැන් කිසියම් සිල් ගත්ත අය වගේ කතා කරන්නේ. ගිය ආණ්ඩුව 2005 නම් 2015 අපි මුකුත් කරලා නැහැ. සිල් ගත්ත අය වගේ දැන් ඔය එන්නේ මිග් ගන්න දුන්නේ ඇවිල්ලා දැන් ඔය රිමාන්ඩ් වෙන්නේ. ඊට පස්සේ ඊයේ පෙරේදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ ගුවන් යානා ගද්දි වෙච්ච ප්‍රශ්නේ එතන ඩොලර් මිලියන 16.84ක් බිලියන 3ක් බිලියන් 3ක් කොමිස්සිල්ලලා එතන ඩොලර් රුපියල් කෝටි 36ක් හම්බෙලා ඒකට වෙච්ච දේ දැන් තියෙනවා අපි අපේ ආණ්ඩුව ආවට පස්සේ 2015 අපි ඒ ගැන විශාල මුදලක් 2.8 බිලියන් US ඩොලර්ස් ඒ කියන්නේ කෝටි 55000ක් පමණ ඒ ගණදෙනුව කවදාකවත් ඒ ගණදෙනුව ශ්‍රී ලංකන් යාලා ඉන්නේගේ සභාපතිවරයා නොදැන කරන්න පුළුවන්ද ඒගේ මුදල් ලැබිතුර අනුදැට කරන්න පුළුවන්ද? ඉතින් මෙවැනි දේවල් තමයි පසුගිය රජයේ කියලා දැන් කතා කරන සිල් ගත්තා වගේ කිසි දෙයක් කරලා නැහැ වගේ.
මම අවසන් නැහැ.
විශේෂයෙන්ම මහ බැංකුවේ මේ අපේ රජයේ කාලෙත් යම් කිසි වැරද්දක් කියලා තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනේ. පසුගිය කාලේ 2005 සිට 2015 දක්වා මේ අජිත් නවත් කබ්බල් ඇතුලේ පෞලි සීල් දරාට දඬුවම් දෙන්න ඕන් වහාමත් වෙනුන අරන් ඒ මුදල් රජයට ආය කරගන්න කියලා මම මේ අවස්ථාව දීලා සිටිනවා.
ස්තුතියි. ඊළඟට කරු කාංචන විජේසේකර ඇමතිතුමා මතුමාට විනාඩි 6යි.
ready
vinadi 6ak
vinadi 6ak
6 minutes
10 minutes at 10 minutes
no 10 minutes it's 6 minute
ඔබ ප්‍රසන්න රණතුංග ඇමතුමාගේ වෙලාවත් ගන්නවා කර සභාපතිතුමනි කර සභාපතිතුමනි අද
නෑ වෙලාව නෑ
දවසේ
ඊයේගේ වෙලාව නෑ only 6 minutes
අද දවසේ විශේෂයෙන්ම මේ වෝහාරික බිගනන වාර්තා පිළිබඳව මේ විවාද කරන වෙලාවේ අතර අපි කනගාටු වෙන්න ඕන කර සභාපතිතුමනි 2015 අවුරුද්දේ මීට පෙර පැවති පාර්ලිමේන්තුවෙත් විවාද කරපු මේ පාර්ලිමේන්තුවෙත් අවුරුදු 5ක් තිස්සේ මේ කාරණාව පිළිබඳව විවාද කරන අපිට තවමත් පුළුවන්කමක් ලැබිලා නැහැ. මේ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිව යුතු පිරිස බන්ධනාගාරගත කරන්න අධිකරණයේ වෙත ගෙනියන්න. දැන් 2015 පෙබරවාරි මාසයේ පළවෙනි ගනුදෙනුව සිද්ධ වුණාම තමයි මේ රටේ ජනතාව බැඳුම් කර වංචාව කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ. ඒ අවස්ථාවේ අපිට මතකයි 2015 අවුරුද්දේ දැන් අපේ හිටපු ඇමතුමා කිව්වා මේක සිල් අරගෙන වගේ ඉන්නවා කියලා බොහෝ දෙනෙක්. ඒ වෙලාවේ එතුමන්ලා නියෝජනය කරන පක්ෂයේ නායකයා පත් කරා කමිටුවක් මේ පිළිබඳව විමර්ශනය කරන්න. වංචාවක් සිද්ධ වෙලා නැහැ. ඒ කමිටුව පත් කරා පිටිපන කමිටුව කියලා නීතිඥ කමිටුවක්. කමිටුව පත් කළ වාර්තාවක් දුන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන නීතිඥ කණ්ඩායමක් සමන්විත කමිටුවකින් කිසිම වංචාවක් සිද්ධ වෙලා නැහැ. මේ කාරණා සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ නීතියට අනුකූලව කියලා. ඊට පස්සේ අපිට මතකයි බැඳුම් කර වංචාව පිළිබඳ කෝප් කමිටුවෙන් විමර්ශනය කරන අවස්ථාවේ ඩියු ගුණසේකර ඇමතුමා ඒ විමර්ශන වාර්තාවේ කරුණු අනාවරණය වෙනකොට හිටපු ආණ්ඩුවේ එක්තරා රාජ්‍ය අමතිවරයෙක් අධිකරණයට ගියා මේ වාර්තාව නිකුත් කරන්නත් එපයි කියලා. එහෙම තහනම් නියෝගත් ගත්තා. පොත් ලිව්වා. බැඳුම් කරේ ඇත්ත නැත්ත කියලා පොත් ලිව්වා. පසු කාලීනව මතුණා විමර්ශන වාර්තාවලදී ඒ පොත් ලියපු පුද්ගලයාටත් මුදල් ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා කියලා අර්ජුන ඇලෝසියස් විසින්. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පහුගිය පාර්ලිමේන්තුව විසුරුණු අවස්ථාවේ කිව්වා ආණ්ඩුව බේරා ගැනීම වෙනුවෙන් කෝප් කමිටුවේ වාර්තාව එළිදැක්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පවා සිද්ධ වුණා කියලා. එසා මේ වංචාව මුල්ලේ ඉඳලම යටපත් කරන්න හදපු කණ්ඩායම මේ වෝහාරික වාර්තා වෙනුත් කරේ වෙන මොනවත් නෙවෙයි තව තවත් කල් ගැනීම පමණයි. පහුගිය අවුරුදු පහේ කරු සභාපතිතුමනි දැන් මේ එල්ල කරන චෝදනා තිබුණා නම් හිටපු ආණ්ඩුවට හිටපු අධිපතිවරයාට අජිත් කබ්‍රාල්ට හෝ කාට හරි දැන් පහුගිය කාලේ අනාවරණය වෙච්ච කාරණා තියෙනවා. මොවුන් කොහොමද අධිකරණයේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරේ කියලා. දුරකථන සංවාද තුළින් කොහොමද බලපෑම් කරේ අධිකරණයේ කටයුතු වලට කියලා. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කිව්වා කොහොමද මේක කරේ කියලා. සුහඳ ගම්ලත්ල කිව්වා කොහොමද බලපෑම් එල්ලුනේ කියලා. රවි FCID එකේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරේ ඒ සියලු දෙනා එදා කරුණ අනාවරණය කරා හිටපු ආණ්ඩුව කොහොමද බලපෑම් ඉල්ල කරේ ඒ තිබුණු විපක්ෂයට එරෙහිව කටයුතු කරන්න කියලා. ඒ නිසා ඔවුන්ට යම් කිසි දෙයක් තිබුණා නම් එදා දවසේ අජිත් කබ්‍රාල් නෙවෙයි අපේ විපක්ෂයේ හිටපු සියලු දෙනාම ගෙනියනවා අධිකරණ වෙත යම් කිසි වංචාවක් පිළිබඳව විමර්ශනයක් සිදුලා තිබුණා නම් ලම් කිසි අවබෝධයක් තිබුණා නම්. නමුත් මේ වෝහාරික වාර්තාවත් පාවිච්චි කළ එක්තරා ආකාරයකින් ඔවුන්ගේ සිදුවෙච්ච වංචාව වසා ගැනීම සඳහා පමණයි. අපිට මතකයි කෝප් කමිටුවේ වාර්තාවේ හඳුන් නැති වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේ මෙතුමන්ලා නියෝජනය කරපු කෝප් කමිටුවේ පාදසටහන් දාපු කට්ටිය හිටියා. දුරකථන සංවාද කරපු කට්ටිය හිටියා. මුදල් හුවමාරු කරගත්ත කට්ටිය හිටියා. ඒ විතරක් නෙවෙයි ජනාධිපති විමර්ශන කමිෂන් සභාවක් පත් කරලා තව අවුරුදු එකහමාරක් මේ කටයුත්ත කරගෙන ගියා. විශේෂ අධිකරණ පැනෙව්වා. හැබැයි විශේෂ අධිකරණවල මූලිකත්වය දුන්නේ බැඳුම් කර වංචාවේ සිදුවෙච්ච පාඩුව පිළිබඳව විමර්ශනය කරන්න නෙමෙයි. විපක්ෂයේ දේශපාලන කඳවුර නියෝජනය කරපු පිරිස් දඩයම් කිරීම සඳහා වෝහාරික වාර්තාවක් දාලා තව අවුරුදු එකහමාරක් කාලයක් ගත්තා. ඒ විතරක් නෙමෙයි වෝහාරික වාර්තාව සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 200කට වැඩි මුදලක් ලක්ෂ 2000කට වැඩි මුදලක් විශේෂම මහ බැංකුවේ මුදල් තුලින් පාවිච්චි කරලා තියෙනවා මේ වාර්තාව සකස් කිරීම සඳහා. ඒස අපිට කිසි ගැටලුවක් නැහැ. මොන පැත්තේද ඉන්නේ ඒ දඬුවම් ලැබිය යුතු පිරිස ඔවුන් වෙත දඬුවම් ලබා දිය යුතුයි. අපිට මතකයි හිටපු අධිපතිවරයා අජිත් කබ්‍රාල් හිටපු අධිපතිවරයා ලියුමක් ලැබුව ලිඛිතව ඉල්ලීමක් කරා බැඳුම් කර විමර්ශන කමිෂන් සභාවෙන් අවස්ථාවක් දෙන්න ඇවිල්ලා උත්තර දෙන්න ප්‍රශ්න කරන්න එන්නම් ඕනම කාරණාවක් වෙනුවෙන් එන්නම් කියලා නමුත් අවස්ථාවක්වත් දුන්නේ නැහැ ඒ අවස්ථාවවලදී ඒ වගේම කියන්න ඕන දැන් මේ රුපියල් බිලියන 10 කලාපයක් හිටිර පෙන්නනවා ගරු සභාපතිතුමනි රුපියල් බිලියන 10 කලාපේ පෙන්නන්නේ 2005 ඉඳලා 15 දක්වා ලාභ අලාභ සිද්ධ වෙනවා යම් යම් ගනුදෙනු කරනකට මහ බැංකුව හරහා අපි කියන්නේ ගනුදෙනු නෙමෙයි සංවිධානාත්මකව කරපු හොරකමක් නිසා අවුරුද්දක් ඇතුලේ රුපියල් බිලියන 9කට වැඩි පාඩුවක් සිද්ධ කරපු ආණ්ඩුව පමණක් නෙවෙයි ඒ තුලින් නිකුත් කරපු බැඳුම් කර නිසා අවුරුදු 30ක් යනකම් මේ රටේ ජනතාවට 3% පොලී වැඩිවීම නිසා මේ රටේ ණය බර වැඩිවීම පමණක් නෙවෙයි මේ රටේ තිබුණු බැංකු පද්ධතියේ පොලී අනුපාතය වෙනස් වීම තුළ මේ රටේ විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා මේ කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අවසාන විවාද වෙන්න පුළුවන් මේ තියෙන වර්තමාන පාර්ලිමේන්තුව ඇතුලේ මේ පාර්ලිමේන්තුවෙත් මේක විවාද කරලා ඊළඟ පාර්ලිමේන්තුවට ගෙනියන්නම් උත්සාහ කරන්න වෙන මොනවත් නෙවෙයි මේ බැඳුම් කර වංචාවේ නියම සැකකරුවන් හැටියට ඉන්න චෝදනා එල්ල වෙච්ච දේශපාලන අධිකාරිය විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛයේ දේශපාලන අධිකාරියට විරුද්ධව ඒ කටයුතු සිදු කළ යුතුයි ඔවුන් සියලු දෙනා මේ වෙනුවෙන් වගකිය යුතුයි සංවිධානාත්මක වෙච්ච හොරකමක් කියන එක අපි පැහැදිලි කරලා කිව්වා මේ ගනුදෙනු සිදු කරන්න කොහොමද මේ ඔක්ෂන් ක්‍රමයට ගියේ ඒ වෙනුවෙන් මුදල් වෙන් කරගත්තේ කොහොමද අඩුමතරමේ මේ ලන්සු තියෙන වෙලාවේ මේ බැඳුම් කරේ වෙනුවෙන් ලන්සු තියන්න මුදල් ලබා ගන්නෙත් රජයේ බැංකුවක් කරා රජයේ බැංකුවක් කරා ණය ලබාගෙන තමයි ඒ ඒ ඒ වෙන්දේසියම ඒ නිකුත් කිරීම වෙනුවෙන් ඉල්ලපු බැංකුවකින් ණය ලබාගෙන තමයි දින දෙකක ණය ලබාගෙන තමයි ඒ බැඳුම් කර වංචාව සම්බන්ධ සමාගම ලබාගෙන තියෙන අවසාන වට ගරු සභාපතිතුමනි මේ 2015 දක්වා වෙච්ච ගනුදෙනු තුලින් perpetual treasury සමාගම ගනුදෙනු කළා කියන 2015 දක්වත් නමුත් 2015 දක්වා ඔවුන්ට හිමිලා තියෙන 1%ක පමණ ඒ බැඳුම් කර පමණයි නමුත් 96%ක බැඳුම් කර ගනුදෙනු සිද්ධලා තියෙන 2015න් පස්සේ ඔවුන්ගේ ලාභාංශ වල කියනවා 2014ට සාපේක්ෂව 1,500කින් ඔවුන්ගේ ලාභාංශ කොටස් වැඩිලා තියෙනවා කියලා 2015 ඒ සිදුවෙච්ච ගනුදෙනු දෙක නිසා 2015 පෙබරවාරි මාසෙත් 2016 මාර්තු මාසෙත් සිදුවෙච්ච ගනුදෙනු නිසා රුපියල් ඒ සිදුවෙච්ච ලාභය 1,500කින් වැඩිලා තියෙනවා ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ අවසාන විවාද වෙන්න පුළුවන් ලබන පාර්ලිමේන්තුව වෙනකට අපි විශ්වාස කරනවා මේ අධිකරණයේ කටයුත්ත සිද්ධ කරලා මේ නිවැරදි පුද්ගලයන් ඒ වෙනුවෙන් සොයාගෙන ඔවුන්ට දඬුවම් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරගෙන ඒ වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙන කටයුතු කරනවා කියන එක